ආයුබෝවන් කියලා ටෙක් කතා 62 වෙනි වැඩසටහන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම කාලිංග.
මම බුද්ධික.
මම හර්ෂ.
මේ මොකද ටෙක් කතා වලට උනේ?
අනේ අන්ද කට්ටිය හරි දුන්න ටෙක් කතා මැරිලාද කියලා. එහෙම කෙලින්ම අහලා තියුණා.
මරලා
පටන් ගත්තම සමහර අය බුදුමත් වුණා.
මැරිගෙන ගියේ නේ?
මැරිගෙන ගියේ. මම ඉතින් දවස් දෙකක් ආව නැද ඉත එක ඔක්කොම නැ. අදත් අමාරුයි
කට්ටිය. කාලිංග එකතරක් ඉන්නේ නැහැ නේ. හැමතැනම යනවා.
අදත් මේ තිල්න නැහැ, මලින්ත නැහැ.
මලින්ත කැට්ටගෙන හිටියා.
මලින්ත වෙනදා එනවා මෙහෙට. දැන් ආයේ ඩොටේ බදින්ජිට ගිහිල්ලා මේ දවස් ටිකේ නේ.
ඔව්. මලින්ත වෙලවලනේ කොළඹේ. මේ ඇත්තනම් කොල්ල තියාගන්න බෑ කියලා මලින්තගේ. මේ අද ඉතින් ප්‍රශ්න ගොඩක් තියෙන හින්දා ප්‍රශ්නයක් ගිහිල්ලා අද සදීපත් නැහැ නේද? සදීපටත් වයිෆ් ගහලා කියලා තමයි ආරංචිය.
කෝල් කරාට පස්සේ නේ එක බාට කට්ටලා ගියා.
ඔව්. ෆෝන් එක කට්ටුනා. එහෙනම් යමු ප්‍රශ්නෙකට.
ඔව්. මේ ප්‍රශ්න දැන් අපිට පහුගිය ටිකේ මාපුවක් තියෙනවා. තෝරගන්නත් බැරි වෙලා තියෙන හරියට ටිකක්. පොළොන් ටිකක් කතා කරමු අද.
ඔව්. අද හැබැයි ඉතින් chat room එකේ කට්ටියට උත්තර දෙන්න ටිකක් අමාරු වෙයි නේද?
ඔව්. මේ එහෙනම් මුලින්ම ගමු මේ SMS වලින් අහ ප්‍රශ්නය. ඒක අහලා තින්නේ මේ Huawei E1550 කියන මොඩම් එක හොඳට 3G සිග්නල් තියෙන වෙලාවටත් disconnect වෙනවලු. Mobitel dialogue network දෙකේදීම ඔක වෙනවලු. ඇයි කියලා අහනවා එහෙම වෙන්නේ.
හැබැයි ගොඩක් වෙලාවට බුද්ධික disconnect වෙන්නේ නම් මොඩම් එකේ ප්‍රශ්න වලට නෙමෙයි, ගොඩක් network එක busy වුණාම ওই connection එක disconnect වෙන එක වෙනවා. හැබැයි සමහර ලාට මොඩම් එක නරක් වෙලා වුණත් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මට නම් තියෙන ලොකුම සැකේ නෙට්වර්ක් දෙකේ ආ ඉන්න හරියට බිසීද දන්නේ නැ කියන එක.
ඔව්. ඒකම බලන්න පුළුවන් එයාට මේ කොයි වෙලාවෙද ඕක වැඩි වෙන්නේ කියලා නේ.
ඔව්. සමහර ලාට උදේ වරුවේද සමහර ලාට දැන් ගොඩක් වෙලාට ගමක් වගේ, ඒ කියන්නේ නගරයක් කොළඹ වගේ නෙමෙයි නම් දවල් වෙලාවට හොඳට වැඩ කරලා රැයට තමයි අවුල් වෙන්න ඕනේ. කොළඹ නම් ඒක අනිපැත්ත වෙන්න
ඕනේ. ගෙවල් වලට ආවට පස්සේ තමයි වැඩ කරන්නේ.
මලින් තින්න පැත්තේ වගේ නේ.
මලින් දින්න පැත්තන ගොයියලෙත් නැහනේ.
ඒ වෙද්දී ගහක් උඩ නගින්න ඕනේ වැඩ කරන්න.
ඔව්.
වෙලාවක් කියලා නැහැ ගහ උඩ නැගගෙන වැඩ කරන ගොයිලා.
ඒ පැත්තේ ගොඩක් මිල ඇත්තටම ෆෝන් මොඩම් වලට වඩා උස ගස්.
ඒ කාලෙංග මේ දැන් ඔය ඒගොල්ලන්ගේ නෙට්වර්ක් එක හදලා තියෙන මේ විදිහට දැන් වැඩි යුසර්ස්ලා වැඩි වුණාම
මොඩම් එකෙන් ඩ්‍රොප් කරගන්න යාට මේ රෙස්පොන්ස් එකක් අර පැත්තෙන් එන්නේ නැති වෙනවා ගියාම. ඊළඟ සිග්නල් නැහැ කියලා කියන්නේ මේ සිග්නල් ලෙවල් එක අඩු වෙනවා කියන එක නෙමෙයි, ඇත්තටම අවේලබල් channels නැති වෙනවා. ඒ කියන්නේ ටවර් එක බිසි, ගොඩක් බිසි. ඒ කියන්නේ රික්වෙස්ට් හැන්ඩල් කරගන්න බැරි ගන්න ටවර් එක බිසි වුණාම තමයි ගොඩක් වෙලටම disconnect
වෙන්නේ. ඊළඟ ප්‍රශ්නෙට යමු නේද ගානේ. මේ අහලා දෙන්නේ මේ දුමින්ද පෙරේර අහලා දෙන්නේ. මේ ප්‍රශ්නේ තමයි 2D අහලා දෙන්නේ මේ 2D විදිහට පේන වීඩියෝ එකක් 3D අර විදිහට පේන එහෙම හදාගන්න මොනවා හරි සොෆ්ට්වෙයාර් තියනවද කියලා.
සොෆ්ට්වෙයාර් වලින් නම් තමයි ඉතින් ඔය 2D 3D කරන්නේ. ඒ වුණාට මේ අපිට කොමර්ෂල් වශයෙන් පාවිච්චි කරාට අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳ සොෆ්ට්වෙයාර් එකක් කියලා නැහැ. අනික ඉතින් අමාරුයි 2D එකක් 3D කරනවා කියන එක නිකම්ම කරන්න. ගොඩක් කම්පියුටේෂන් පවර් එකක් එහෙම යනවා. ඉතින් 3D කරනවා කියන්නේ ලොකු වෙලාව රෙන්ඩරින්, අර සාමාන්‍යයෙන් අපි එන්කෝඩ් වෙනස් කරහට යන වඩා වැඩි වෙලාවක් යයි ඕවාගේ දෙයක් කරන්නේ. අනික ගොඩක් වෙලාට ඒක දැන් ස්ටුඩියෝස් වල නම් 3D කරන්නේ ඇත්තනම් ෆ්‍රේම් බයි ෆ්‍රේම් තමයි ඒගොල්ලෝ කරන්නේ.
කලින් ඒක මේ ප්‍රොඩක්ෂන් වලදී කරන එකක් නෙමෙයිද? ඒ කියන්නේ වෙනම කැමරා දෙකකින් අරගෙන.
ඔව් එහෙම නෙමෙයිද?
නෑ ඇත්තටම මෙහෙමයි. 3D මූවී එකක් හදනකොට නම් බුද්ධික ඇත්තටම කරන්නේ එහෙම තමයි. ඒ කියන්නේ ඇත්තටම ප්‍රොඩක්ෂන්, ඒ කියන්නේ දැන් අවාටා වගේ එකක් නම් මුළු ෆිල්ම් එක මුල ඉඳන්ම 3D වලින් තමයි ඒගොල්ලෝ කැමරා කැප්චර් කරන තැන ඉඳන් එඩිටින් ඔක්කොම. නමුත් දැන් ඇලිසින් වොන්ඩර්ලෑන්ඩ් කියලා කියන්නේ නම් 3D මූවී එකක් වුණාට ඒක ඇත්තටම වීඩියෝ කරේ නෝමල් මූවී එකක් ඇඩිට පස්සේ තමයි 3D කරේ.
ආ.
ඉතින් ඒ වගේත් කරන්න ඒවා තියෙනවා. ඒුණාට දැන් මොකද පරණ ෆිල්ම් උත් 3D කරගෙන යනවා. ඉතින් ඒ වගේ කරන්න ඒුණාට අර ඇත්තටම සැබෑ හොඳ ක්වොලිටි එකක් ගන්න නම් මුලින් ඉඳන් 3D වෙන්න ඕනේ.
හරි. ඔව්. ඊළඟට අහලා තියෙන්නේ මේ SMS වලින් ප්‍රශ්නෙත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අහනවා මේ සින්දු වලට වොයිස් ටැග් ඇඩ් කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා මේ
නැරටිං සොෆ්ට්වෙයාර්ස් වගේනේ
සින්දුවට
එහෙම තමයි අහලන් තියෙන්නේ
ඒකට වගේ නිකන් මං හිතන්නේ මොකක් හරි එක නැරේට්
මේ මට හරියටම ආසයි දැනගන්න කොහොම සින්දුව නැරේට් කරන්න කියලා මට කියන්න
මං හිතන්නේ මේ අහලා දෙන අර කැරෝකේ වල එහෙම තියෙන්නේ මේ යන් ඒ වගේ එකක්ද දන්නේ
නැහැ මැදින් කියලා ඒ ගීතේ ගායනා කරලත් ඒ කාලින් ගොඩ
ගන්න එහෙම කැරේ මේ ඇත්තටම ඒ වගේ ගන්න Windows Movie Maker එකකින් උනත් කරන්න පුළුවන් ඒ කියන්නේ සින්දුව ලෝඩ් කරගෙන ඒ අදාළ තැනට අවශ්‍ය මේ ටෙක්ස්ට් එක ටයිප් කරගෙන ගියා නම් ඒක ගන්නට ඒ විදිහට එන්න හදන්න පුළුවන්. නැත්තම් කැරෝගේ හදන්න ගොඩක් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. හර්ෂ දන්නේද මොනවාද?
නෑනේ. එහෙම නෑ. මම ඉස්සර පාවිච්චි කරා ඇසිඩ් කියලා කැරෝගේ වලට නෙමෙයි ඉතින්. වෙනම රෙකෝඩ් කරලා ඒක අමුණන්න ඕනේ එතනට.
ඇසිඩ් තමයි පාවිච්චි කරා මිනිසුන්ට ගන්න එක බැටරි වලට දාන්න.
රබර් කිරිමු දාන්න.
රබර් කිරි වලට නැතුව මේ කැරෝගේ හදන්න නම් ඇසිඩ් පාවිච්චි කරනවා කියලා උපාලේනියන්ට ආවේ.
ඇසිඩ් කියලා ගැතිව දැන් තියෙනවද නැහැ. ඒකේ ලූප් කරලා මේකේ ලූප් කියන්නේ පොඩි පොඩි කැලි අමුණන්න පුළුවන් රෙකෝඩ් කරලා
ඊළඟට මේ ඔන්න අපි අර හැමදාම අහන්න එපා කියන ජාතිය ප්‍රශ්නයක් අහලා දිනවා මොකක්ද අහන හොඳම බ්‍රවුසර් එක ක්‍රෝම්ද ෆයර්ෆොක්ස්ද කියලා අහන
ඕක සාමාන්‍යයෙන් අහන්න දෙයක් නම් නෙමෙයි හැබැයි නේද ක්‍රෝම්
ඔව් ඉතින් ක්‍රෝම් නේ
ඔව් ඉතින් ඒක ඉතින් පාවිච්චි කරන කෙනාගේ අනුව තමයි නේද ගාලින්
දැන් හැබැයි බුද්ධික මේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා
අර අලුත් version එකත් හොඳයි නේ
ඉස්සර ගොඩක් අයට excuse එක තිබ්බේ බුද්ධික මේ දැන් Chrome වල extension නැහැ Firefox වල extension තියෙනවා කියලානේ මේ දැන් ඒ ප්‍රශ්නේ විසඳනවා දැන් develop කරන්න පොඩි excuse එකක් හදාගෙන තියෙන Chrome වල අර firebug වගේ tool එකක් නැහැ
ඔව්
ඒ කියලා හැබැයි දැන් නම් ගොඩ මේ අපේ office එකෙත් ගොඩක් develop කරන්නේ දැන් develop කරන්නේ Chrome වලට Firefox වලට වඩා මොකද හැමෝම දැන් Chrome පාවිච්චි
කරන්නේ නැති කෙනා ලොකු
පාඩුවක්. ඔව්. ඉතින් firebug වලට alternative එකක් නැද්ද බුද්ධි ගැතන?
ඔච්චර බොන්ද ගන්නෑ නේ
මේ. ඔව්. ඒ මට්ටමින්ම නෑ තාම. ඒත් ඉතින් ගොඩක් මේ අර Chrome වල තියෙන developer tools වල නොතින් සාමාන්‍ය කරගන්න අර debugging වගේ ඒවා තමයි ඉතින් අමාරු. මේ හැබැයි third party
JavaScript සෙන programs වලට තමයි ඔක ප්‍රශ්නේ. ඔව්.
extension නම් ඇති එකට මේ මම විතර මේක ඔයගත්ත එක්ක වැඩ කරපු නැති හින්දා දන්න දෙල් හිටියන පොඩ්ඩක් බලන්න දෙවරනේ.
ඔව්. හැබැයි බුද්ධික මේ දැන් ඕක නැති වෙන්න විදියක් නැහැ. දැන් ගොඩක් අය මේක පාවිච්චි කරන හින්දා නේද?
ඔව්. ඒකම මේ Firefox වලත් අර එන්න දින version එකද මන්ද අර plugin crash වුණාම browser එක මේ crash වෙන එක හදලා තිබුණා නේද?
ඇත්තටම මං හිතන්නේ Firefox කට්ටිය තාම මෙහෙම එකක් හදලා තියෙනවා.
මේ මං දැක්ක කලින් මොකක් හරි ආටිකල් එකක් මේ ඊළඟ එන්න දින version එකද මන්ද
ඒක ඕක මම හිතන්නේ ඒගොල්ලෝ දැන් ඇත්තටම ඔය දැන්
ඒකේ developer review එක තියෙනවා.
ඔව් ඇත්තටම ඕක ඒගොල්ලෝ කරන්න තිබ්බ බුද්ධික මේ Firefox 3 වලදී. මොකද ඒගොල්ලෝ Firefox 3 කියලා මේ major release එකක් කරාට ඇත්තටම කරපු දෙයක් නැහැ. Firefox 2 වෙනන් 3 ඇවිල්ලා. ඒ කියන්නේ 2 වල තිබ්බ හැම memory leak එකක් දක්වාම තිබ්බ අර bugs ටික හැමම 3 වල මතකනේ දවසල්නේ. memory usage එක ඒ වගේම තිබ්බා. අනික මේගොල්ලෝ අර මේ process break එකක් කරෙන්නේ නැහැ. ඒ කියන්නේ page එකක් load වෙනත්, page tab 10ක page 10ක් load වෙනත් single process එකකින් තමයි මේ ඔක්කොම page ටික load කරේ. හැබැයි Chrome
හැබැයි කාලින්ග මම ළඟදි දැක්ක අලුත් benchmark එකේ ඉතින් Firefox එක මේ අලුත්ම version එක Chrome එකට වඩා අඩුවෙන් memory use කරා.
ඔව් ඉතින් memory කියන එක එච්චර දැන් ප්‍රශ්නයක්ද? මට කාටවත් ඒක එච්චර ලොකු ගැටලුවක් වෙලා නැහැ නේද දැන් හර්ෂ. memory කියන්නේ දැන් ඇත්තටම මේ ගොඩක් තියෙන දෙයක්නේ.
තියනවානේ.
ඔව් තියෙනවා ඉතින් ගන්න ඉබරි
4G විතර දා ගන්නවනේ
ගන්න තමයි බැරි ඉතින් මෙවර තිබ්බට
ඒ මොකද දන්නේ ඇත්තට ගණන් කි මෙබරි
නෑ DDR2 තමයි දැන් ගණන් ගිහලා තින් 3 ලාභයි නේ අපේ ලංකාව හැමනේ ලොකු ලොකු දේවල් ලාභයි පොඩි පොඩි දේවල්
ආ 3 ලාභ වෙලාද දැන්
3 ලාභයි 2 එක ගන්න
අනිතර මේම ලේට එක අඩුයි පොඩ්ඩක් පරණකට වැඩි වෙනවනේ දේ CD ROM එහෙම ගත්තා DVD ROM එහෙම ගත්තා දැන් IDE ඒව ගණන් වැඩි.
ඔව්.
SATA ගණන් අඩු.
දැන් DDR3 RAM ලාභ වුණාට ඒකේ motherboard එහෙම ගණන්නේ තාම නේද?
ඔව්. ගණන් කියලා කියන්නේ රුපියල් 7000ක් කියලා තමයි.
ආ ලොකු වෙනසක් නේද?
ලොකු වෙනසක් නැහැ. මම කියන්නේ මේ Foxconn වගේ boards.
ඔව් ඊළඟට මේ ජනිත් අහලා තියෙනවා දැන් ඔය අහපු ප්‍රශ්නේම තව ගැල්ලක් විදියට මොකද්ද මේ Android වලින් කරන්න පුළුවන් මොනවද කියලා?
Android වලින් නම් ඉතින් කරන්න පුළුවන් ඔය ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන්න පුළුවන්.
Android කියන්නේ mobile phone OS එකක්.
මොබයිල් ෆෝන් ඔයසන්නේ ඔස් එකක් එක මොබයිල් වල දුවනවා දැන් ඇන්ඩ්‍රොයිඩ් ඇත්තටම ඒගොල්ලෝ ඇටම් වලට පෝට් කරලා තිබ්බා
හෑන්ඩ්හෙල්ඩ් ඩිවයිස් වලට තමයි ටාගට් කරන් තමයි ඉතින් හදලා තින්නේ ගොඩක් ඒවට පෝට් කරලා
තියෙනවානේ මේ බුද්ධි කියන්නේ එන මේ මාර මේකක් ඩිවයිස් එකක් දැක්ක හරියට ඇවිල්ලා මෙන්න දැන් අපේ iPhone එකට වඩා අඟල් දෙකක් විතර දිගයි දෙකක් විතර උසයි ඝනකම අඟල් අඟලකට චුට්ටක් අඩුයි බුද්ධික ෆුල් ඇටම් PC එකක් Windows XP ලෝඩ් කරලා තියෙන්නේ 1GB RAM තියෙනවා ස්ක්‍රීන් එක 7 inch වගේ මේ අපේ ලොක් එක අරන් ඇවිල්ලා තිබ්බ ජපානින්ද
ආහ
දුවන්නේ XP ඇටම් 330 processor එකක් තියෙන්නේ
කියන්නේ ඒකට පුළුවන් ඇති මේ ගොඩක් software එකක් install
කරන්න. ඔව් Windows කෙලිම XP දුවන්නේ. නියමයි ඒක.
processor එක කීයද?
Atom 220 කියලා කියන්නේ හර්ෂ 1.6 වගේ එකක්. 1GB RAM මට මතක විදියට මේ 10GB SSD එකක් අද්දගොයි තිබ්බේ.
ආ SSD නිසා කොහොමත් fast ඇති.
ඔව්. fast නෑ හැබැයි screen එකේ වැඩ කරන්න අර magnification glass එකක් තියාගෙන බලන්න ඕනේ screen එකද?
මේ ඊළඟ ප්‍රශ්නෙට ගියොත් දන්ත අහලා දින්
දන්ත නාරායන
මේ එයාන මේ කොහොමද එයාගේ Firefox වල ඉඳලා තියෙන bookmarks ටික අරගෙන මේ external disk එකකට දාලා වෙන computer එකක තියෙන එකකට ගන්න කියලා
අයියෝ හරි ලේසි
disk එක දාන්න ඕනෙත් නෑ ඔකට නේ
ඕනේ නෑ ඒක තමයි bookmark synchronization program එකක් පාවිච්චි කරා නම් හරි
නම් කියන්න නම් කියන්න
මම නම් පාවිච්චි කරන්නේ Xmarks කියලා එකක්.
තව Fox Mark ද මොකක්ද තියෙනවනේ?
ඔව් ඒ Fox Marks එක තමයි Xmarks උනේ පස්සේ.
Google මේ bookmark එකකුත් තියෙනවනේ හර්ෂ.
ඔව් Chrome එකෙන් පුළුවන් නේද මේ Google account එක?
ඔව් ඒ උනාට ඒ අහන්නේ නැ Firefox වලට නේද? ඔව්.
මේ ඒ වගේම extension ගොඩක් තියෙනවා ඉතින් ඒකට නේ.
extension හොඳම එක මම දන්න තරමේ Xmarks තමයි. ඒ වාට තියෙන එතකොට ඒ Xmarks කියන add on එක දාගන්න පාවිච්චි කරන හැම browser එකේම ඕනේ computer එකක ඒක වාට log වෙලා account එකට log වුණාම මේ එයා synchronize කරනවා හැම තැනටම.
ඔව් ඊළඟට මේ රුවන් අහලා දිනවා ප්‍රශ්නයක් එයාගේ computer එක shut down කරන්න ගියාම preparing to shut down කියලා message එකක් එද්දී නැවතිලා දිනවා. මොකද කියලා? Windows වෙන්නේ නැති මේ කියන විදිහට නේ?
Windows අනිවාර්යෙන් ඉතින් ඔයගෙ එකක් කියන Windows
එකේ මේ මැසේජ් එකක් එනවා නම් 7 hari vista hari වෙන්න ඕනේ කාලෙ. XP වල ওই වගේ එකක්.
ඔව්.
එනවා කියලා මතක ගන්න නැහැ නේ.
ඔය Windows 7 වල තියෙනවා ලෙඩේ.
මේක ඇත්තටම එකක් තියෙන බුද්ධික නෝන් බග් එකක්. ඒක නම් patch එකක් තියෙනවා දැම්මම හරියනවා. හැබැයි සමහරලාට සමහර software නිසා මේම hang වෙනවා. ගොඩක් වෙලාවට antivirus නිසා. antivirus software හරියට වැඩ කරේ නැතු නම් මේ වගේ shutdown වෙවි hang වෙලා ඉන්නවා. හරියටම ඉතින් කියන්න අමාරු යාට එක දෙයක් කරන්න පුළුවන්
අප්ඩේට් මේ
Windows අප්ඩේට් කරලා බලන්න පුළුවන්
ඔව් ඒකත් පුළුවන් අනිත් එක මේ අප්ඩේට් අර ඉන්ස්ටෝල් වෙන වෙලාවේදී මේ ඔෆ් කරලා අර මේ වුණාමත් මම දැකලා තියෙනවා ඊළඟ පාර අප්ඩේට් එක ආයෙ ඉන්ස්ටෝල් කරන්න යනවා මේ ඒ වෙලාවට හැංග් වෙලා තියෙන වෙලාවල් නම් දැකලා තියෙනවා එහෙම
ඔව්
ඊළඟට කවුද අහලා තියෙන්නේ අනුරංග නේ අනුරංගගේ ප්‍රශ්නේ තමයි මේ Huawei E160 කියන මොඩම් එක ගන්නවනේ යාර 3G සිග්නල් අඩු හින්දා ඒ සිග්නල් ඒ මොඩම් එකට සිග්නල් හොඳට එන්න ඇන්ටනා එකක් ගන්නවනලු
හැබැයි ඉතින් බුද්ධික ප්‍රශ්න තියෙන්නේ මේ ඕක ඇන්ටනා එකක් ගන්නට ඩයට හොඳම වැඩේ නේද ටිකක් දිග USB කේබල් එකක් අරන් සිග්නල් තියෙන තැනකට උසකින් තියෙන එක මොකද ඇන්ටනා හරියට ඕවට කනෙක්ට් කරන්න ඇන්ටනා හොයාගන්න ටිකක් අමාරුයි අපේ සදීප ඇන්ටනා එකටත් මොකද උනේ කියලා තාම දන්නේ නැහැ
නේද? තාම ආරංචියක් නැහැ ඒකට මේ දැන් chat එකෙත් ඇහුවා අර සදීපගේ අර power meter ගැන මොකද ලියන්න එකක් දාලා තියෙනවනේ සදීප. ඒකට මොකද උනේ කියලා.
ඒකට නම් මොකද උනේ කියලා කියන්නේ ඒකේ meters ටිකයි බඩු ටික අපේ office එකේ තාම.
ඒ ටික දැන් මොකද උනේ කියලා හිතාගන්න ඕනන්නේ
නැහැ. ඒ ටික තමයි ප්‍රශ්නේ මම හිතන්නේ. ඇන්ටනා එක නම් මට ආරංචි දෙයට වයිෆ් කල්ලා විසි කළාලු මේ මොනාකේ අද නරවන් දන්න කුරුකුරු ගා ගේමදන හැටි ගන්නවා
ඊ වෙලේ ඉඳන් ගෙදර ගිහින් ඉඳන්
ඕක තමයි කියන්නේ ටෙක් කතාවට වෙලාවට එන්න කියලා නැත්තම් ඉවරයි
මේ ඊළඟ ප්‍රශ්නේ බලමුනේ හර්ෂ
ඔව් ටික ප්‍රශ්නයක් තියෙනවා
ඔව් මේ තුසිත අහලා තින්නේ ඔව් ප්‍රශ්නේ මේ එයා කියනවා මේ එයා ගොඩක් දැකලා තියෙන කම්පියුටර්ස් වල මේ CPU usage එක වැඩි වෙනකොට මේ ෆෑන් එක ස්පීඩ් එක CPU ෆෑන් ස්පීඩ් එක වැඩි වෙනවලු ආයි යූසේජ් එක අඩු වෙනකොට ෆෑන් එක ස්පීඩ් එකත් අඩු වෙනවා කියලා. ඒත් එයාගේ කම්පියුටර් එකේ මේ ෆෑන් එක ස්පීඩ් එක වැඩි වෙනවලු යූසේජ් එක වැඩි වෙනකොට. ඒත් අඩු වෙන්නේ නැහැලු CPU යූසේජ් එක අඩු වුණා කියලා. එයා බැලුවලු BIOS වලින් මොනව හරි ඔප්ෂන් තියනවාද කියලා. ඒවත් හදලා බැලුවලු ඒත් හරි ගියේ නැහැලු. මේ
මොකක්ද මේ සමාල්ලාට ඔක ඒ කියන්නේ මේ එයා අර ටෙම්පරේචර් එක මේ බලන්න මේකක් තියෙනවනේ සෙන්ස එකක් නේ. ඉතින් මම හිතන්නේ අඩු වෙන්නේ නැතුව ඇති මේ හීට් එක.
ඕකට හේතුව නම් BIOS එක අප්ඩේට් කරා නම් ওই බග් එක හරියනවා. ඔක BIOS එක ලේඩ.
ඒක බග් එකක්ද?
ඒක සාමාන්‍ය BIOS වලින් වෙන ප්‍රශ්නයක්. ඒක හරියට මේකයි කියලා දන්නේ ඔයා මට කලින් කතා කරලා මේ ප්‍රශ්නේ අහලා මං යනට BIOS එක අප්ඩේට් කරන්න ගිහම මේ වැඩි හරි කියලා හසි කිව්වා.
ඒක ෂුවර් එකට
දාන්නේ ඒක දැන් උත්තරේ.
නෑ මගේ මම අපේ මගේ ගෙදර කම්පියුටර් එක තිබ්බා මේ හුඟක් වෙලා යනවා පොඩක් يعني විනාඩි 15ක් විතර ගියන් පස්සේ අඩු වෙනවා.
නෑ ගොඩක් වෙලට මේ මේ BIOS ටාව අන්න ආයි ඔන් කරා.
නෑ නෑ මම මුකුත් ඔන් කරලා නෑ.
ස්පීකර් ඔෆ් කරන්නේ.
ඔව්.
නෑ නෑ
ස්පීකර් කටවල් දෙකක් බඳලා තියෙනවා ගමයට එක්ක
ස්පීකර් ඔෆ් කරලා තියෙනවා දාලා නැහැ
මේ එකම මේ
අගන්නේ බග් එක
ඔව් මේ BIOS ගැන කෙනෙකුට මතක් වුණේ මේ මෙහෙම දෙයක් තියෙනවා නේ ඒක මම මේ දැක්ක ගිය සතියේ විතර කම්පියුටරේ මේ බැටරි එක බැලලා මේ BIOS වලට අර මේ RTC එක එහෙම තියාගෙන ඉන්නේ ඒක බැලලා මේ සාමාන්‍යයෙන් Windows වලින් අර ටයිම් සින්ක් වෙනවනේ මේ net එකේදී ටයිම් සර්වර් එකක් එක්ක ඒත් දැන් ඒක දැන් අර දවසක් විතර ඔෆ් කරලා දිනුනහම මේ සින්ක් වෙන්නේ නැහැ ඊට පස්සේ බැලුවාම ඒකේ තියෙනවා මේ ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා නම් සින්ක් සර්වර් එකෙන් සින්ක් වෙන්නේ නැහැ ගලින්ගට එහෙම එකක් අහුවෙලා දිනනවා
ඔව් මේ
ඊට පස්සේ අපි කිට්ටු වෙලාවකට ගෙනිහිල්ලා තමයි සින්ක් කරගන්නේ
කරගන්නේ නැත්නම් මේ
ඒකන ප්‍රශ්නයක් ඒක
පොඩි අවුලක් වෙනව මොකද්ද කියලා මටත් හොයාගන්න බැලේ XP වලදී තමයි ඒක වෙන්නේ
ඔව් XP වලදී
7 වගේ වලදී හරියනවා
මේ
ඊළඟට වැඩක් නැහැ කියලා
ඔව් මේ ළඟදී ඌට වඩා ලොකු ප්‍රශ්නයක් වුණා බුද්ධික අපි අර Windows 7 වලට මාරුණානේ අපි ගොඩක් අර පාවිච්චි කරන වොලියම් ලයිසන්ස් කියන්නේ වොලියම් ලයිසන් කියලා කියන්නේ අර එක CD එකක් අරගෙන අපිට ලයිසන් ගොඩක් තියෙනවා මැෂින් ගොඩකට ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඉතින් අපි ওই ටික ඉන්ස්ටෝල් කරාම මේ ඇක්ටිවේෂන් සර්වර් එකක් ඇත්තටම ලෝකලිම තමයි වැඩ කරන්නේ බුද්ධික. ඒ කියන්නේ මින් මැෂින්ස් ඇක්ටිවේට් වෙන්නේ ඇක්ටිවේෂන් සර්වර් ලෝකල් තියෙන ඇක්ටිවේෂන් සර්වර් එකට කනෙක්ට් වෙලා තමයි. ඉතින් අපේ මැෂින් වල ප්‍රශ්නයක් ආවා මේ දැන් ත්‍රෙෂෝල්ඩ් එකක් තියෙන ගොල්ලන් ඇත්තටම ඇක්ටිවේෂන් වලට ඒ කියන්නේ අඩු ගානේ 25ක් කනෙක් වෙන්න ඕනේ සර්වර් එකට ඇක්ටිවේෂන් වැඩ කරන්න. මොකද වොලියම් ලයිසන් විකුණන්නේ නැහැ දෙක තුන. ඒ වගේ ලොකු ක්වොන්ටිටි එකක් ඉඳලා අනිවාර්යෙන් ඒ වගේ වෙන්න ඕනේ. ඉතින් අර වොලියම් ලයිසන්ස් වල තියෙන ලේසිය තමයි බුද්ධික මේ අර ඇක්ටිවේෂන් තුම්පාරයි ඒ වගේ ප්‍රශ්න නැහැ. මේගොල්ලෝ අර හાર્ඩ්වෙයාර් එකට තමයි ඒක තියන් ඉන්නේ. අර ඇක්ටිවේෂන් සර්වර් එකේ ইনফরমේෂන් තියාගෙන දෙතුම්පාර ෆෝමැට් කරලා දැම්මත් ඒක ගැටලුවක් එන්නේ. හැබැයි අපේ මේ අර ඇක්ටිවේෂන් ත්‍රෙෂෝල්ඩ් කවුන්ට් එක එන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ හොයලා බලනකොට මොකද්ද මේ එරේ කියලා සමහර අපේ අර ක්ලීන් දැන් අපි ඇත්තටම ගත්ත මීඩියා එක අප්ග්‍රේඩ් මීඩියා එකක් නෙමෙයි අපි කෙලින්ම ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් වලට ගත්තේ සමහර ඒවා එරර් එක එන්නේ not upgraded from a qualified operating system invalid key කියලා තමයි එන්නේ. ඉතින් හොයලා බැලුවා මේක මොකද්ද කියලා ලංකාවේ කට්ටියටත් කතා කරා කිසිම උත්තරයක් නැහැ. ඒයි කියන්නේ ඔයගොල්ලෝ අප්ග්‍රේඩ් කරලා ගියලා ඒුණාට අපි ෆෝමැට් කළාම තමයි දැම්මේ. පස්සේ තමයි දැනගත්තේ බුද්ධික මේ එහෙම කියවලා බලලා මොකද්ද කියලා හොයනකොට මේ OEM machines එන්නේ يعني අතන IBM වගේ branded එන machine වල operating system මොකක්ද ආවේ කියන එක BIOS එකේ table එක තියන්
ඉන්නවා.
ඊට පස්සේ අර OS එක කොච්චර අපි fresh install කරත් අර OS එකෙන් අර BIOS එක කියවලා බලනවා මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් Microsoft එකෙන් ඔකට මේ දීලා තියෙන resolution එක තමයි motherboard එක මාරු ගන්න කියන්නේ.
ඒක ගානින් මේ ලයිසනින් සර්වර් එකට යනකොට OS එක කියලා ගෙනියන්නේ ඒක BIOS වල තියෙන.
ඔව් BIOS වල තියෙන එක නෙමෙයි ඇත්තටම යන්නේ BIOS එකෙන් කියන ඔය ලයිසනින් සර්වර් එකට මාවන් අප්ග්‍රේඩ් කරපු OS එකක් කියලා.
ආහ්.
ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් එකක් නෙමෙයි කියලා. එතකොට දැන් අපේ ලයිසන්ස් තියෙන්නේ ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් වලට හිඳ රිජෙක්ට් කරනවා.
ආහ්.
අප්ඩේට් ගත්තා හරිනේ.
පස්සේ ඉතින් අන්තිමට ඔයලා බලනකොට BIOS එක අප්ඩේට් කරාමත් ඒක හරියනවා. පස්සේ ඉතින් BIOS අප්ඩේට් කරලා එන ගේමක් දිලා තමයි කරේ බලන්නකොනේ. සල්ලි දීලා ගත්තාම දෙනවද ක්‍රැක් කරන්න කිසි කරදරයක් නැහැ.
ඊළඟ ප්‍රශ්නේ
ඊළඟට මේ තෝසිතම අහලා දින තව මේ ප්‍රශ්නේම ගැල්ලක්. එයා මේ නෙට්වර්කින් ඔව් නෙට්වර්කින් ඉගෙන ගන්න ආසයි. ඒ කියන්නේ මේ සිංහලෙන් තියෙන වෙබ්සයිට් තියෙනවද කියලා මොනවාරි.
tekkada.com කියලා සයිට් එකක් තියෙනවා.
ඔව් එහෙම
ගත්තා රති. ඒකෙත් නෙට්වර්කින් ගැන කතා කරනවානේ ටික. ආ
ගන්න. ඔව්. සිංගලෙන් වෙලා තියෙනවද?
ඒක පොඩ්ඩක් යාර බලන්න බලන් අර කුප්පිය කියලා හැම සයිට් එකක් තියෙනවානේ. ඒකේ ටියුටෝරියල් අරම තියෙන. ඒකෙත් පොඩ්ඩක් තියෙනවද කියලා බලන්න බලන්න.
ඔව් ඒක හැබැයි නෙට්වර්කින් වලටලා මේ ප්‍රෝග්‍රෑමින් ගැන ගොඩක් දේවල් තමයි තියෙන්නේ
පොඩි. ඔව් ඒකයි මේ ඇප්ලිකේෂන්ස් ගැනනේ.
ඔව්. හොඳම වැඩේ තමයි ඉතින් අර සිංගල් බ්ලොගර්ස් එකට ගිහිල්ලා මේ බ්ලොග් රීඩ් එක පොඩ්ඩක් බලන එක. මොකද ඒකේ ගොඩක් අය එක එක ඒවා ගැන ලියනවා. ඉතින් ටෙක්නිකල් ගොඩක් දේවල් ඒකේ හොයාගන්නත් ලේසි. තාක්ෂණ කියන සෙක්ෂන් එකට ගියන ටෙක්නිකල් ආටිකල්ස් ඔක්කොම ගියාට බලා ගන්න පුළුවන් නේ පුතේ.
ඔව් ගොඩක් වෙලාවට මේ Google වලින් මේ සිංහලෙන් සර්ච් එකක් දැම්මොත් එයාට මොන හරි ඕනේ ඒවා ටික එන්න පුළුවන්
බ්ලොග් වල දිනවනේ. එන්න පුළුවන්. ඔව්.
ඊළඟට මේ නාමල් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේ එයා ළඟ තියනවලු Logitech V470 කියන මේ වයර්ලස් මවුස් එක බ්ලූටූත් වලින් වැඩ කරන. ඒකේ මේ රිසීවර් එක නැහැලු යාළඟ. ඔය කියන්නේ බ්ලූටූත් මේ ඇඩැප්ටර් එක නැහැලු. එයා මේ ඊට පස්සේ ඒක ට්‍රයි කරාලු. මේ ගොඩක් එක එක ප්‍රොඩක්ට් ට්‍රයි කරාලු. මේ 64 bit OS එකලු දින්නේ යාගේ. ඒකින්ද ඒක වැඩ කරන්නේ නැහැලු. එයාහන කොහෙන්ද කියලා මේ Bluetooth USB adapter එකක් ගන්න මේ මවුස් එකට Windows 7 64 bit support කරන එකක්
ඔව්. ඉතින් මෙහෙමයි ප්‍රශ්නේ දෙන්නේ බුද්ධික. සාමාන්‍යයෙන් නම් Bluetooth ඇත්ත Bluetooth මවුස් එක ගන්න බුද්ධික ඕන Bluetooth එකක් එක වැඩ කරනවා අර HID කියන profile එක තියෙන human interface device කියන එක. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඕනම Bluetooth profile එකක් එක තියෙනවා. හැබැයි කරන්න ඕනේ අර Bluetooth එකත් එක pair කරගන්න ඕනේ මේ device එක. නැත්තම් Bluesoil වගේ එකකින් නම් ගොඩක් ලේසි. මොකද search කරපු ගමන් ඒක පේනවා කොහෙ තියෙන්නේ කියලා. device එක double click කරාම මේක pair කර ගොඩක් වෙලට 0.4ක් තමයි ඒකේ අර key එක තියෙන්නේ.
ඔව් හැබැයි මේ mouse එක අර adapter එකක් එක්කම ආපු එකක් නම් ඒකේ proprietary විදිහට වෙන්න පුළුවන් communicate
වෙන්නේ. ගොඩක් වෙලට adapter එකක් එක්කේන mouse බුද්ධික Bluetooth නෙමෙයි.
ඔව්
wireless mouse.
RF
range එක වෙනනම් ඉතින් අරකම් අරම අරකම ඕනේ බුද්ධික. ඒ brand එකේ එකක්ම.
ඊළඟට මේ Bishan ප්‍රශ්නයක් අහලා තිනවා. මේ කලින්ද මීට කලනොත් ගොඩක් කේ ඇහුවනේ අපින් ඔය දැන් A level ගල්ලා යෝරනාට පස්සේ දැන් IT වලට කැමති අය මොනවද කරන්න ඕන අරම කියලා ගොඩක් ඔය career guidance මේ කරන්න ඕනි තත්ත්වයකට ආවනේ ටෙක් අත ඇතුලෙන්නේ. මේ වගේම ප්‍රශ්නයක් අහලා තින්නේ. මේ මම මේ ළඟදී දැක්ක කලින්ද මේ itpro.lk මට මතක විදිහට සයිට් එක. ඒකේ තියෙනවා මේ බොහොම පැහැදිලිව මේ ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේදී කොහොමද යන්න බලුවන් කියලා. ඒ කියන්නේ A level කරාට පස්සේ ඩිග්‍රී එකක් කරනවා නම් එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් හදා ගන්නවා නම් ඒ විදිහට ඊළඟට එතනින් ඊළඟ ලෙවල් එකට යන්නේ කොහොමද ඒ වගේ මේ පැහැදිලි කරලා රූප සටහන් වලින්ම තියෙනවා. ඒක වැදගත් වෙයි කියලා හිතුණා. මේ අපි පොඩ්ඩක් ලින්ක් දාමු ඒකට නේ.
ඔව්.
ඊළඟ ප්‍රශ්නේ.
ඔව් මේ ඊළඟට භාග්‍ය අහලා තියෙන ප්‍රශ්නයක්. මේ යාට දැනගන්න ඕනල කොහොමද මේ SQL server database එකක් vb.net application එකකින් access කරන්න කියලා. මේ ඒක නම් ඉතින් දැන් ඒ වගේ එකක් මේක පැහැදිලි කරලා දෙන්න බෑනේ. link එකක් දෙන්න පුළුවන් නේ. ඕක ඉතින් Google search කරා නම් ගොඩක් වෙලාවට එනවා. මේ
sample application එකක් හොයාගන්න පුළුවන් එලෙසියෙන්.
හැබැයි දැන් ඔය MySQL එහෙම පාවිච්චි කරනවනම් බුද්ධි ගොඩක් වෙලාට අර ODBC connect එක දාගන්න එක ලේසි වෙනවා. මේ කෙලින්ම connect කරනවට වඩා.
ඔව් ඇත්තටම මේ Microsoft SQL වෙන්න ඕන මෙයා මේ කියලා තියෙන විදිහට. මේ එහෙමනම් හරිම ලේසි මේ අනිත් third party වලට connect කරනවට වැඩිය.
SQL server තමයි Microsoft SQL server වෙන්නේ.
ඊළඟට SMS වලින් ආ ප්‍රශ්නයක්. ඒක යහලා දෙන්නේ මේ ෆෝන් එක මොඩම් එකක් විදියට යූස් කරලා PC එකෙන් ඉන්ටර්නෙට් යනවා වගේ ADSL කනෙක්ෂන් එක තියෙන PC එකක් යූස් කරලා ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යන්න බැරිද කියලා අහනවා.
ඒක තීරණය වෙන්නේ ෆෝන් එක අනුව තමයි. දැන් Windows Mobile වගේ ඒවා ගත්තොත් එහෙම USB කනෙක් කරපු ගමන් ඉන්ටර්නෙට් යන්නේ කම්පියුටර් එක හරහා. හැබැයි Sony Ericsson වගේ වට පොඩි ඇප්ලිකේෂන්ස් තියෙන ඒවට දාන්න පුළුවන්. Nokia මන් දන්න තරමින් සාමාන්‍ය X60 වගේ වැ ගැහුවාම කෙලින්ම
ෆෝන්
එක හරහා තමයි යන්නේ. හැබැයි මේ පොඩි පොඩි ෆෝන් ගැන නෙමෙයි කියන්නේ ටිකක් සාමාන්‍ය ෆෝන්.
60 කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් විතර ගණන් ෆෝන්ස් නේ. ඉපස්සේ අහලා තියෙනවා හෙළයා. හෙළයා අහලා තියෙනවා සාමාන්‍ය රුපියල් 60,000 සිට 80,000 පමණ දක්වා අතර මුදලකට ලංකාවේ ගන්න පුළුවන් ලැප්ටොප් පරිගණකයක් සහ ගන්න පුළුවන් තැන්. ගන්න එපා තැන් ටික කියන්න පුළුවන් නේ?
සාමාන්‍ය ওই කියන බිලට ගන්න පුළුවන් එයාට ඒස වගේ ලැප්ටොප් එකක් තමයි. ඒස නම් ඉතින් මෙට්‍රොපොලිට.
ඔව් මේ
වරන්ටි තියෙනවා.
ඒස මං හිතන්නේ මේ දවස්වල ප්‍රොමෝෂන් වගේකුත් තිබුණාද කොහෙද නේද කලින්? මං දැක්ක මොකක් හරි
ඒගොල්ලන්ගේ සාමාන්‍ය හැමදාම වගේ මේ ප්‍රොමෝෂන් තියෙනවා. අනිතක මේ අර හොඳ ලැප්ටොප් එකක් තියෙනවා 59කට හරි 69කට.
දැන් කොහොමත් ගණනොත් අඩුවේ ටැක්ස් අඩු වුණානේ.
මේ ගාලේගේ LCD වලට එම අඩු වුණානේ. තාම අඩු වෙලා නැහැ නේද කඩවල?
LCD නේ වාහනක් අත අඩු වෙලා නැහැ
නේද? ඔව් වාහනක් අඩුනේ, බ්‍රෑන්ඩ් නිව් අඩු වුණා මිසක් නේ. මේ
ටික කාලයක් ඇයි නේ ඒක අඩු වෙන්න?
හැබැයි LCD පුද්දික මේ මම එනකොට මේ පාර ඩියුටි ෆ්‍රී එකේ තිබ්බ 32 එක ඩොලර් 640ට වගේ.
ඒකෙන් අඩු වෙලා නේ
ගොඩක්. සාමාන්‍යයෙන් අඩු වෙලා LCD LED දැන් මේ LED කියන TV එක يعني LCD අතර LCD backlit LED TV තිබ්බ 670ට විතර වගේ.
ඔව් තාම මේ මොනිටර්ස් එහෙම නම් අඩු වෙලා නැහැ. යුනිටි එකේ කඩවල ලේ ගන්න.
කොහොමද අඩු වෙන්නේ?
ඒකේ ලෝකේ වෙන කොහෙන්ද මන්ද නැහැ කියන තැන. කොහෙන් කියනවත් දන්නේ නැහැ. සාමාන්‍ය විදිහට නේ මං හිතන්නේ මොනිටර්ස් ලංකාවට
ගෙන්නන්නේ. ඊළඟට SMS වලින් ආ ප්‍රශ්නයක් තියෙනවා. ඒක අහලා තින්නේ මේ ෆෝන් එක චාර්ජ් කරන වෙලාවට සින්දු අහන්න, කෝල් ගන්න, ඒ වගේ බැටරි මේ පවර් එක යූස් කරන වැඩ කරන එක ෆෝන් එකට හොඳ නැද්ද කියලා. එහෙම නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. ෆෝන් එක يعني චාර්ජ් කරන වෙලාවට මේ
එහෙම වුණා නැහැ
නේ. ඔව් මේ කොහොමත් චාර්ජර් එක කනෙක්ට් වෙලා නැති තියෙන්නේ. දැන් ඕකේ පැරලල් ලයින් එකන්නේ තියෙන්නේ බැටරි එකකින් යන එකටයි චාර්ජර් එකට නේද කලින්?
ඔව් ඒක ගැට්ලොක් වෙන්නේ
නැහැ. ඔව්
අනුජ මදුසාන් ඊට පස්සේ හදන මෘදුකාංග දේශීකරණය ගැන විස්තර ලබා ගන්න කොහෙන්ද?
මේ පොඩ්ඩක් බුද්ධික මේ මේකත් කතා කරලෙමු. මේ හැමෝම දැන් මේ කියනවනේ මේ LED TV LED TV LED TV කියලා. මේ මේක පොඩ්ඩක් පැහැදිලි කරලෙමුනේ.
ඔව්
LED කියලා TV જાතියක් නැහැ. LED කියලා තියෙන්නේ OLED කියලා TV જાතියක් විතරයි. ඒකේ අඟල් 12 TV එකක් විතරයි දැනට ලොකුම හදලා තියෙන්නේ. ඒකත් ඩොලර් 10,000ක් වෙනවා. නිසා දැනට LED කියලා TV එකක් නැහැ. ඇත්තටම මේ දෙක අතර වෙනස තමයි LED TV සහ LCD TV කියන දෙකේ රූපේ පෙන්වන්නේ දෙකේම LCD එකක. LCD ම තමයි LED කිව්වත් නිකන් කිව්වත් තියෙන. හැබැයි මේ LCD හරි මේ TV එකක එකම වෙනස තමයි මේ එළිය දෙන්න උමනාට සාමාන්‍ය LCD වල තියෙන්නේ මේ උඩයටයි තියෙන ෆ්ලෝරසන්ට් වගේ ටියුබ් දෙකක්. ඒ දෙකෙන් තමයි තිරේ ආලෝකමත් කරන්නේ. නමුත් දැන් අලුත් ඒවා පොඩ්ඩක් විදුලිය පිරෙමහන්නයි ටිකක් බ්‍රයිට්නස් සහ ෂාප්නස් වැඩිෙන්නයි LED බැක්ලිට් කියලා නේද? ඒ කියන්නේ LCD එකේ පිටිපස්සේ ආලෝකය දෙන ෆ්ලෝරසන්ට් එනුවට LED එනවා. ඉතින් මේක තමයි LED TV කියලා අපේ කට්ටිය විකුණන්නේ. ඒ දැනුත් දැනට LED බැක්ලිට් එකත් පොඩ්ඩක් අයින් වෙලා දැන් LED edge-lit තමයි එන්නේ. ඒ කියන්නේ ඇත්තටම අර ෆ්ලෝරසන්ට් ටියුබ් දෙක තිබ්බ දැනට LED ලයින් දෙකක් එනවා රෙන්න. දැන් අර පිටිපස්සේ තනි කර LED එන්නේත් නැහැ. හැබැයි ඉතින් LED වල තියෙන වටිනාකමක් තමයි මේ මේවා හොඳ, ඒ කියන්නේ සාමාන්‍ය හොඳ TV එකකට ගියාම මේ ලෝකල් ඩිමින් කියලා එහෙම ෆන්ක්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ LED TV පාවිච්චි කරන ඕන කෙනෙක් දන්න එකක් තමයි LED, ඒ කියන්නේ LCD TV පාවිච්චි කරන ඕන කෙනෙක් දන්න එකක් තමයි LCD TV වල කළු, ඒ කියන්නේ black level කියන එක ගොඩක් අමාරුයි ගන්න මේ අඳුරු තැන් වලදී. සාමාන්‍ය එළිය තියෙන තැනකදී කරොත් තමයි මේවා ටිකක් හොඳට පේන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාට අර ලෝකල් ඩිමින් කියලා කියන්නේ කරුවල වෙන තැන් වලදී LED පිටිපස්සේ තියෙන LED ටිකක් ඩිම් කරනවා. එතකොට ටිකක් මේ හොඳට තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඒක තමයි මේ LED TV කියලා එක කට්ටිය කියන්නේ. මේ නැතු මේ TV එක ඇත්තටම LED වලින් රූප පේන එකක් නෙමෙයි.
නෙමෙයි. අර Samsung ආ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තිබ්බා. World first LED TV හරි එහෙම කියලා.
ඔව්. ඉතින් මේක මේ ඇත්තටම Singapore එහෙම තහනම් LED TV කියලා විකුණන.
හ්ම්. ආ ඒකලා දැන් borderless LED කියලා. බෝඩ් එකක් නැහැ කියන්නේ.
මේ ඊළඟට ප්‍රසාද් අහලා දෙන ප්‍රශ්නයක් මේ මොකද්ද හොඳම ෆ්‍රී තියෙන වෛරස් ගාඩ් එක මොකද්ද කියලා?
අවස්
තමයි දෙන්න.
ඊළඟට Microsoft Security Essentials. ආ බුද්ධික දන්නේ නැහැ මං මේ ළඟදී කම්පියුටර් එකට USB එකක් ගාලා වෛරස් ඇලර්ට් එකක් ඇහලා මට ඉතින් හිතුණා මේ Security Essentials දාලා full scan එකක් දාන්න ඕනේ කියලා. මං එන එනකොට ඔෆිස් එකෙන් පැය 36ක් ස්කෑන් එක තාම ඉවරනේ.
ෂ අහුවෙලා
හાર્ඩ් disk කියා තියෙනවා.
මොන්ද ප්‍රශ්නය?
මේ කට්ටිය දහමත් තහනවා මේ chat එකේ LED වල dead pixel තියෙනද කියලා. LED කියලා TV જાතියක් නෑ. LCD තියෙන්නේ. LCD
එකේ බෑ. ඔයා කිව් එක තාම ඇහිලා නෑ. මගේ යනවා වෙන්නේ. ඊළඟ ප්‍රශ්නට යන්නේ. මොකද කට්ටිය සද්ද
නැතුනේ. මේ ඊළඟ ප්‍රශ්නේ කියන්නේ මේ ඒකත් කියව නේද ගාලිංග මේ අපිට මේ පහුගිය ටිකේ එක්කෙනෙක් කියවලා තියෙනවා මෙහෙම එක. මේ මොකද මේ ටෙක් කතා ගොඩක් දවස් නැත්te කියලා මේ ඒක නවත්තන එක හොඳයි කියලා එක්කෙනෙක් කියලා දිනවා ඉතින්. ඔව් ඉතින් අපිට ඉතින් ඒවා කියනකොට නම් මතක් වෙන්නේ අර මිනිස්සු ඉතින් විවිධාකාරයි නේ. හැබැයි ඉතින් අපි අර ඔය
අපිට ඒවා කියන එක හොඳයි.
ඔව් විශේෂ කීප දෙනෙකුට නෙමෙයි ඒ වගේ ගීක් කට්ටියට නෙමෙයි ඇත්තටම මේ කරන්නේ මේ මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කට්ටියට ඉතින්. ඉතින් අහන්න නැතු ඉන්න එක තමයි හොඳ එහෙම කට්ටිය නේද?
ඔව් එහෙම එකක් නැහැ කියලා හිතාගෙන ඉන්න
පුළුවන්. ඔව් නෑ අර අර අපේ අයගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ මේ ඉතින් තමන් දෙයක් කරන්නේත් නෑ අනුමන හරි කරනවනේ ඒකට ඉතින් මොකක් හරි කරන එක තමයි ඉතින් තියෙන ලොකුම ඒක ඉතින්. ඔය වගේ ඉතින්
අපි ස්පෑම් කරන්නේ නෑනේ.
ඔවගේ මෝඩයෝ ඉතින් කවුද ගණන් ගන්නේ තමන්ගේ තීර මානසික ගැත්තට ඉතින් ඔවගේ උංග කරන්න ඕනේ අර අල්ලලා අංගොඩ ගිහින් දාන එක තමයි ඉතින්.
ඔව් අවුදන්නේ ඉතින් බොහොම ස්තුතියි එහෙම කමෙන්ට් එකක් හරි දාලා කීයක් ගැන
කවන්න මේ කියන්නේ ඕකේ ඕකේ ඕකේනොත් තේරෙන අපි ප්‍රසිද්ධයි කියන එකනේ. ඒ කියන්නේ ඔවගේ මෝඩයෙක් ඇවිල්ලා ඔවගේ මෝඩ කමෙන්ට් එකක් දාලා යන දරමට හරි ප්‍රසිද්ධයි කියන එක තමයි කියන්නේ.
කොහොම හරි ඒක ගැන අහලා ඒක ගැන වෙනම කාලයක් වියදම් කරගෙන එහෙම එකක් එව්වා කියන්නේ.
ඔව් ඒකම මේ ඒක අමතක කළා දාම අපි ගැන ඇත්තටම මොකද වුනේ කියලා අහලා ඇයි මේ පරක් වෙන්නේ දැන් මේ වැඩසටහන් දාන්න එහෙම කියලා ආපු ගොඩක් කට්ටිය හිටියා. ඉතින් බොහොම ස්තුතියි ඉතින් මතක් කළා ඇහුවටනේ. ඒකම දවසින් දවස අපේ පොස්ට් වලට වැටෙන කමෙන්ට් වලිනුත් පේනවා මේ සමහර අය ගෙදර ඉන්ටර්නෙට් නැති වුණත් කැෆේ එකට ගිහලා ඩවුන්ලෝඩ් කරගෙන එහෙම ගිහිල්ලා අහනවා. අපි හැමදාම මේ ප්‍රෝග්‍රෑම් එකේදී නම් කියනවා ඒ අය වෙන මොන හරි කරමු කියලා. ඉතින් ඒකෙදි මෙතනින් යනකොට මායි මතක තියනවද මන්දනේ ඊළඟට ඒ වගේ එකක් දකින්නක.
ඔව් මේ ඉතින් ඇත්තටම මුනේ හැමෝටම වැඩ කටයුතු හැමෝටම එකම දවසට වැඩ වැටෙන්න ගත්තා නේද?
ඔව්
ඒකම ඉතින් ඔෆිස් වල වැඩ වැඩි වුණා. ඉතින් ඔය වගේ ප්‍රශ්න ටිකක් අමාරු ඉස්සර නම් ඉතින් කොහොම හරි එල්ලීලා හරිනවා. සමහරවිට ඉතින් වළක්ක ගන්න බැරි ප්‍රශ්න ආවම ඉතින් අමාරුයි නේද උද්දික. ඒ වෙලාවට ඉතින් පොඩ්ඩක් අද වුණත් බුද්ධිකට කෝල් ඇති විල යන්තම් එහෙම මෙහෙම පැල්ලාවනේ.
ඔව්
අර කට්ටිය ගොඩක් අපි කාලා බීලා ඇඳලා ඉන්න බෑ නේද මේක කරන්න. ඔක්කොම කලින් දී ජොබ් එක බේරගන්නේ
නැස්සාව කරගෙන ඉන්නේ
එදා වෙල හොයාගෙන ඉන්න බෑ. ඒකම මේ දැන් මේ කට්ටිය චැට් එකෙත් ඇහුවා මේ අද මේ 62 වෙනි වැඩසටහන උනේ කොහොමද කියලා 57යි කියලා වෙබ් එකේ තියෙන්නේ.
මගේ ලැප්ටොප් එකේ දෙකක් තියෙනවා. බුද්ධික ගාව දෙකක් තියෙනවා.
එහෙම අනිත් ඒවා තමයි හાર્ඩ් disk වල. ඒක දාමුනේ මේ ඊළඟ සතිය වෙනකොට.
ඔව්.
ඊළඟ ප්‍රශ්නෙට යමු නේද හර්ෂය?
ඔව් ප්‍රශ්නෙත් තමතකුණා.
ඔව් මේ මදු ගහලා තිනෝ මෙහෙම ProLink H9601 කියන මොඩම් එකේ මේ Ubuntu වල drivers තියෙනවද කියලා. මේ මොඩම් එක මේ හරිස ඉන්ස්ටෝල් කරලා එහෙම බලලා තියෙනවද?
නැත.
නැහැ නේ. ඔව්. මටත්
H96 නැත.
කලින්ග මේ පාවිච්චි කරලා තියෙනවද මේ මොඩම් එක?
ProLink එකද බුද්ධික?
ProLink
ඔව්. H9601.
ඕක මන් දන්න විදියට Ubuntu 9.10 වල ඉඳන් වැඩ කරන බුද්ධික උඩට.
සුභාෂ් ප්‍රියංකර අහලා තින්නේ. අහලා තින ප්‍රශ්න දෙකක් අහලා තින. මේ එකක් තමයි බ්ලොග් එකකට චැට් රූම් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා.
බොන්නෝන ප්‍රශ්න.
චැට් රූම් එකක් කියන්නේ මේ වගේ. දැන් බ්ලොග් එකට එන අයට ඔයත් එක්ක, ඒ කියන්නේ බ්ලොග් එකේ අයිතිකාරයත් එක්ක චැට් කරන්නම් අර Google අර චැට් බොට් එකක් තියෙනනේ. අර ගැජට් එකක් දාගන්න.
ඔව් විජෙට් එක දාගත්තා නම්
ඒක කස්ටමයිස් කරලා දාගන්න පුළුවන්. එක එක අකුරු දාලා එහෙම කළා. එහෙම නැතුව මේ චැට් රූම් එකක්ම දානවා කියන්නේ. එහෙනම් ඉතින් මේ ටෙක් කතා එක කළ එම්බිට් වගේ එකක් දාලා IRC චැට් රූම් එකක් හදලා එහෙම දාන්නත් පුළුවන්. ඉතින්
IRC චැට් රූම් එකක් ඇත්තටම හදන්න ඕනේ නැහැ. එම්බිට්ලා ඒගොල්ලන්ගේ සර්වර් එකක් දීලා හදලා දෙනවා. නැත්නම් අර පාරා චැට් ඒ වගේව තියෙනවා Java base. හැබැයි වෙලා තියෙන බුද්ධික මේ මේවා ටිකක් අමාරුයි. තනියෙන් එම්බෙඩ් කරගන්න HTML කෝඩ් එකක් එම්බෙඩ් කරන්න බෑ බ්ලොග් පෝස්ට් එකකට. එතකොට එයාට වෙනම page එකක් හදලා ඒක upload කරන්න තමයි බුද්ධික වෙන්නේ. නැත්නම් සමහරලාට මම දැකලා තියෙනවා මේ සමහර plugins තියෙනවා මේ HTML කෝඩ් add කරන්න පුළුවන් functions දෙන. ඒ වගේ plugin එකක් දාගන්න එනට.
ඔව්. මේ එකම ඊළඟ ප්‍රශ්නේ විදියට අහලා තින්නේ සුභාෂාලා තියෙනවා මේ iMate phone එකක් software update කරාලු යා. දැන් phone එක on වෙන්නේ නැහැලු. මේ vibrate වෙනවා විතරයි. මොකද දානෝ කරන්නේ?
ඕක හැබැයි ඉතින් vibrator එකට ඊට පාවිච්චි කරන්න පුළුවන්.
මට ඒක දා කියවනකොට මා ඉදිරියට
ප්‍රශ්නයක් ගැහුවාම ඉතින් කතා
කරලා දාගන්න. කුටි කන වැඩ තමයි ඒවා.
නෑ ඉතින් මේ දැසල vibrator වලට ඉල්ලුමත් ඇදී. මේ ඕක බුද්ධික ගොඩක් වෙලාට එන්නේ බාගට install වුණාම. හැබැයි ඕකේ අර මේ තියෙනවා අර boot mode එකකට ගන්න shortcut keys වගේක් බුද්ධික. ෆෝන් එක මොකද්ද කියලා දන්නේ නැතුව අමාරුනේ iMate
කියලා. iMate jam කියලා දේ.
ඔව් මට මතකෙ දිහට බුද්ධික ඕකේ power එකයි අර මේ home camera button එකයි අල්ලගෙන මේ power off කරලා on කරාම නිකන් screen එක පාට තුනක් තියෙන අර මේ recovery mode එකකට එනවා. ඒක පොඩ්ඩක් අර XDA developer එකේ බැලුවනම් බුද්ධික යට බලාගෙන තිබා මේක recover mode ගන්න කොහොමද කියලා. ඊට පස්සේ පුළුවන් ආය අලුතෙන් හොඳ ROM එක හොයලා flash කරන්න ගොඩක් වෙලට මේක ගොඩ ගන්න පුළුවන් ඒ බුද්ධික.
මේ මට මේ මතක් වුණේ කාලින්ගගේ phone එකක් ඔය reset කරන්න ඉගෙන ගත්ත කාලින්ග දවසක් මතක.
ඔව් iPhone එකක් දීලා එක්කෙනෙක්ට වැද්දෙට කලහද්දෙක් එක කෑවන්.
කොහොමද කාලින් ඉගෙන ගත්තා iPhone එකක් reset කරන්න.
අනිවාර්යයෙන්ම.
ඊට පස්සේ කරේ නැද්ද ඒ වැඩේ?
මේ චැට් එකේ කාලින් මේ දිශාන් කියන එයාට අයි වලින් බැරිලු ටෙක් කතා අහන්න මේ ක්‍රෑෂ් වෙනවා කියලා.
මම හිතන්නේ ෆ්ලෑෂ් ප්ලේයර් එක ක්‍රෑෂ් වෙන්නේ. ඒකට එයාට කරන්න තියෙන්නේ ටෙක් කතා page එකට ඇවිල්ලා යට තියෙන select player කියලා ඒකේ Windows Media Player කියන icon එක click කරා නම් හරි.
ඔව්. ඊළඟ ප්‍රශ්නෙට යමු. එහෙනම් මේ ප්‍රසාද් අහලා තින්නේ මේ එයාලා දින PO TV connection එකක් ගත්තාම ADSL ස්පීඩ් එක වැඩි වෙනවද? ඒ කොහමද? කොච්චරක් වැඩි වෙනවද කියලා?
නෑ.
වෙන්නේ.
කනෙක්ෂන් එක වේගය. දැන් මොඩම් එක ගන්න පාවිච්චි කරන බුද්ධිගේ මොඩම් එක කනෙක්ට් කරාම 3.6 කියලා එයාට පෙන්වනවා. ස්පීඩ් එක නමුත් ඇත්තටම වාට ලැබෙන 512 තමයි අර මොඩම් එක කනෙක්ට් වෙන ෆීඩ් ස්පීඩ් එක කියන්නේ. ඇත්තටම ඔයා ඉඳන් එක්ස්චේන්ජ් එකට කනෙක්ට් වෙන ස්පීඩ් එක ඒ වගේ වුණාට ඔයා ඉන්ටර්නෙට් එකේ එළියට යනකොට ඒගොල්ලෝ වාට 512 නම් 512
තමයි දෙන්නේ. ඒත් ඒ ස්පීඩ් එක වැඩි වෙනවා. ඒ ටික අපිට පාවිච්චි කරන්න බෑ. මේ
TV එකට පාවිච්චි කරනවා ඒක.
ඊළඟ ප්‍රශ්නය නලින්.
හරි කියමුනේ. ඔව් ඒක අහලා තින්නේ මේ අපි Facebook, Skype, Google Talk, Gmail, Yahoo Mail ලරා කරන settings එයා කියලා තින් විශේෂයෙන්ම contacts block කරන ඒවා, history, offline messages ඒවා computer එකේ software වල හරි නැත්නම් browser
එක මත.
ඔව් browser එක මත depend වෙනවද නැත්නම් account එක මත depend වෙනවද කියලා. ඉතින් මෙයා මේ ලොකු list එකක් කියලා දිනවා. ඒවා එක එක ඒවා එක එක විදියයි වෙන්නේ නේ. Facebook වල නම් සාමාන්‍යයෙන් account එක මත තමයි depend වෙන්නේ. ඔය settings හදන ඒවා ඔක්කොම. Skype වලත් ඒකේ විදිහ. හැබැයි Skype වල offline messages තියෙන්නේ local නේද කලින්?
offline messages කියන්නේ බුද්ධික
මේ archive එක වගේ message.
ඔව් ඇත්තටම මේ offline message එක send කරපු එකනගේ machine එකේ තමයි තියෙන්නේ.
තියෙනවා. හැබැයි
ඒක connect වෙලා අර online ආපු වෙලාවට එයා දෙන්නම online හිටියොත්
ඔව් යනවා. ඒකම දැන් මම වෙන machine එකක log වුණොත් එහෙම අර අනිත් එක්කෙනාත් එක්ක කතා කරපුවා එයාත් online ආවොත් sync වෙනවනේ. Google Talk වල නම් settings කියන්නේ මේ Google Talk application එකේ settings නම් තියෙන්නේ මේ local. හැබැයි chat archive එක ඒවා තියෙන්නේ account එකත් එක්ක මේ Google servers වල. Gmail වලත් එහෙමයි. Gmail වලත් local තියාගන්න. මේ Yahoo mail වලත් ඒ වගේ account එකත් එක්ක තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ පාවිච්චි කරන එකත් එක්ක ඉතින් එක එක service අනුව වෙනස් වෙනවා තියාගෙන ඉන්න විදිය. ඒකම මේ ප්‍රේම අහලා තිනවා මේ ෆයිබර් ඔප්ටික් කේබල් ගැන විස්තරයක් කියන්න කියලා. එවන්න කියලා තින්නේ මේ කියමු ඉතින් අපිනේ.
ෆයිබර් ඔප්ටික් කේබල්ස් කියන
ප්‍රකාශන තන්තු.
ඔව් එහෙම තමයි කියලා දෙන්නේ නේ.
එහෙම නම් තේරෙන්නේ නැහැ වෙයි.
ඔව් ඇත්තට මේ ෆයිබර් ඔප්ටික්ස් කියන්නේ මේ සිග්නල් එකක් දැන් අපි සාමාන්‍යයෙන් ගෙනියනකොට මේ කරන්ට් එකක් විදිහටනේ අරගෙන යන්නේ. එහෙම නැතුව මේ ආලෝකයේ විදිහට එහාට මේ ගෙනියන්න පුළුවන් විදිහට හදපු මේ ඔව් කේබල් වර්ගයකට තමයි එහෙම කියන්නේ. ඒකෙදි වෙන්නේ දැන් එක එන්ඩ් එකදී අපි දෙන සිග්නල් එක මේ ලයිට් වලට හැරෙනවා. හැරිලා ඒකේ අර අර පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා අපි කියන්නේ ඒ මූල ධර්මය තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ඒකේ තියෙන අර මීඩියම් එක එකෙන් එළියට ආලෝකය එන්නේ නැහැ. ඒකේ විත්ති අතරම පරාවර්තනය වෙවි තියෙනවා. එතකොට ඉතින් සිග්නල් එක එක පැත්තකින් ලයිට් එක දැම්මම අනිත් පැත්තට වෙනකන් යනවා බටයක් දිග යනවා වගේ. මේ ඒක තමයි ඉතින් මූල ධර්ම නේද කලින්.
ඔව් ඕකේ අර ඩේටා ට්‍රාන්ස්ෆර් මීඩියම් එක ලයිට්.
ඔව් ලයිට් ලයිට් එකෙන්ද
ඇත්තටම කිව්වොත් එහෙම ඉතින් ඕකයිල අර මේ ප්ලාස්ටික් බටයක් අරන් මැද්දේ වතුර පුරවලා අපි මේ පැත්තේ ලයිට් එකක් ඇල්ලලා එහා පැත්තෙන් පේන්නේ බුද්ධික.
ඔව්
ඒකම තමයි ඉතින් වෙන්නේ ඇත්තටම.
ඔව් ඒක මේවා දැන් ෆිසිකලි තියෙන්නේ මේ අර බොහොම තුනි මේ ලයිට් එකක් යනවා කියවට මේ හරිම තුනි මේ හීනි කේබල් එක අර මේ ප්‍රකාශ තන්තු කියලා කියන්නේ මේ සිංහලෙන්නේ. ඒ වගේ නිකන් කෙඳි ටිකක් වගේ තමයි තියෙන්නේ කේබල්.
ඔව් මේවා දැනගා මේ වගේ ඒවා තියෙනවා බුද්ධිකර මේ ඕනමන් තියෙන නිකන් මල් වාස්සෙක වගේ නිකන් කෙනි කෙනි ගොඩක් ඇල්ල ලයිට් එක එක කොනෙන් විතරක් පේන්න. ඒ වෙලෙ ඉතින් ෆයිබර් ඔප්ටික් වගේ එකක් තමයි.
ඊට පස්සේ තුසිත කියලා දෙනවා එයාට උබුන්ටු වලට සොෆ්ට්වෙයා දාන්න තේරෙන්නේ නැහැ. සිංහල තිබුණාට සිංහල සබ්ටයිටල්ස් ප්ලේ එකට ගන්න බෑලු. සිංහල යුනිකෝඩ් පැකේජ් එක ඩවුන්ලෝඩ් කරාලු ඒ ඉන්ස්ටෝල් කරගන්න තේරෙන්නේ නැහැ.
උබුන්දලේදී සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්න නම් ලේසියෙන් වැඩේ තමයි ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරලා shell එකට ගිහිල්ලා apt get space install space application එකේ නම දුන්නා නම් install වෙනවා. නැත්නම් උබුන්තු වල පැකේජ් මැනේජර් කියලා එකක් තියෙනවා. ඒ පැකේජ් මැනේජර් එකට ගිහාම අවශ්‍ය පැකේජ් එක සිලෙක්ට් කරලා install කියලා දුන්නා නම් එයා ඒ පැකේජ් එක ඩවුන්ලෝඩ් කරලා install කරනවා. හැබැයි ඉතින් උබුන්තු වලදී එකම ප්‍රශ්නේ තමයි මේවා කරනකොට අනිවාර්යෙන් ඉන්ටර්නෙට් එකේ කනෙක්ට් වෙලා ඉන්න ඕනේ. අර Windows වල වගේ setup එක අරන් ගිහලා double click කරලා install කරන්න බෑ. මොකද උබුන්තු වල application එක install කරනකොට application එකට අමතර dependencies කියලා දේවල් තියෙනවා. Dependencies දාන්න ඕනේ. මේ dependencies කියනවා කවදාකවත් download කරන් ගිහලා දාලා පරිමහන්න පුළුවන් ඒවනේ. එක dependency එකක් දානකොට ඒ dependency එකට තව dependency තියෙනවා. ඒක නිසා හොඳම ලේසිම වැඩේ තමයි මේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා මේ වගේ දේවල් කරන එක. ප්ලේයර් එකේ ඉතින් සිංහල සබ්ටයිටල් පේන්නේ නැහැ කියන එක නම් යුනිකෝඩ් සපෝට් ප්ලේයර් එකකින් බලන්න ඕනේ සබ්ටයිටල් බලන්න නම්.
ඊළඟට මේ SMS වලින් ආ ප්‍රශ්නයක් තියෙනවා. මේ එකිනෙකට වෙනස් ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. 아무තු එකක් තමයි මේ DLL ෆයිල් කියන්නේ මොනවද කියලා. අනිත් එක අහලා තියෙන්නේ මේ ISSN කියලා මැගසින් වල තියෙන ඒක මොකක්ද
කියලා.
මේ DLL ෆයිල් ගැන කිව්වොත් එහෙම DLL කියන්නේ මේ Windows වලදී තියෙන ෆයිල් ෆෝමැට් එකක්. මේ ඒකෙදි කරන්නේ ඩයිනමික් ලින්ක් ලයිබ්‍රරි කියන එක DLL කියලා කියන්නේ. ඒ කියන්නේ මේ දැන් අපි කෝඩ් එකක් ලියලා සොෆ්ට්වෙයා එකක ප්‍රෝග්‍රෑම් එකක් කියලා හිතන්නකෝ. ඒක එක්සිකියුටබල් එකක් කරන කලින් කම්පයිල් වෙලා ලින්කින් කියලා ස්ටේජ් එකක් තියෙනවානේ. ඒකෙදි වෙන්නේ අර ඒකට ගන්න ලයිබ්‍රරිස් ඔක්කොම ලින්ක් කියන්නේ අර අපි මේ හදන එක්සිකියුටබල් එක ඇතුළට එයා පාවිච්චි කරන ෆන්ක්ෂන් වලට අදාළ බයිනරිස් එක දාගන්න එක ලින්කින් කියන්නේ. ඒකදී දැන් අපි සාමාන්‍යයෙන් මොනවා හරි ලිව්වොත් ස්ටැටික් ලින්කින් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ එක්සිකියුටබල් එක ඇතුළට පැක් වෙනවා අපි යූස් කරන ඔක්කොම ටික. ඒ තර්ඩ් පාටි ලයිබ්‍රරිස් හරි මොනවා හරි අපි පාවිච්චි කරොත් ඒවා පස්සේදී චේන්ජ් කරන්න බෑ. අර මුළු එක්සිකියුටබල් එක ඇතුළෙම ඒක තියෙනවා. ඒ ඩයිනමික් ලින්කින් කියලා කියන්නේ අපි ඒ ලින්ක් කරන ලයිබ්‍රරි එකේ ඇඩ්‍රස් එක තියාගෙන ඉන්න ඔෆ්සෙට් එක තියාගෙන ඉඳලා ඒ ෆන්ක්ෂන් එකේ ඇඩ්‍රස් එක දීලා ඒක ලෝඩ් කරනවා රන් ටයිම් එකේදී. ඒ කියන්නේ ලින්කින් වෙන්නේ එතකොට ඩයිනමිකලි. ඒ වගේ ඒවට පාවිච්චි කරන ඒ ලින්ක් ලයිබ්‍රරිස් තමයි DLL කියලා කියන්නේ. ඒකෙදී ඉතින් ওই තියෙන වාසිය තමයි අර මුළු එක්සිකියුටබල් එක අප්ඩේට් කරන්න නැතුව ලින්ක් ලයිබ්‍රරිස් අප්ඩේට් කරලා ෆන්ක්ෂනලිටි වැඩි කරන්න පුළුවන්. ඒ වැදින බග්ස් හදන්න පුළුවන් ඒ වගේ දේවල්. ඒ සරලව පැහැදිලි කරොත් ඒක තමයි මේ DLL ෆයිල් වලින් කරන්නේ. මේ ඩයිනමික් ලිංකින් විදිහට හදපු ලයිබ්‍රේස්තමයි ඩල්ල කියන්න
මොක දීලකට හදපුද ඉන්ටර්නේශනල් ස්ටෑන්ඩඩ් සීරියල් නම්බ කියන එක මේක ඇවිල්ල ඇත්තටම මේ පබ්ලිකේෂන් වලට මේ යුනික් අයිඩෙන්ටිෆිකේෂන් එකක් තියෙන එකක් මේක කෝකද කියලා ඇඳුරගන්න තියෙන එක
හැම මැගසින් වලට කියන්නේ මාසිකව ගහන හරි වීක්ලි හරි ඒවට දෙන නම්බර් එකක්
කලින්ග මේ ඒකම තව අපි මාසිකින් විතර මේ කිරුවේ නැතිද කියන්න බැරි වුණා මේ පහුගිය දවස්වල මේ එටිසලාට් සහ මේ සෙනිට් සොෆ්ට්වෙයා කියන ඒ දෙක එකතු වෙලා මේ අර ලංකාවේ එටිසලාට් නෙට්වර්ක් එකට විතරයි හැබැයි මේ ලොන්ච් කරානේ ඇප් ස්ටෝ එකක් වගේ එකක් ඒකේ නම නම් මට වෙන ඇප් වර්ල්ඩ් දවන්දා මේ අපි පෝස්ට් එක දානකොට දාමු මේ lk.lk සයිට් එකකුත් තියෙනවා ඒකෙදී දැන් තර්ඩ් පාටි ඩිවලොපර්ස්ලාට පුළුවන් ඒ ඒගොල්ලන්ගේ ප්ලට්ෆෝම් එක යුස් කරලා ඇප්ලිකේෂන් ඩිවලොප් කරන්න ඒකම ඒ ඇප්ලිකේෂන් විකුණොත් එහෙම ඒකේ රෙවෙනිව් එකෙන් 70%ක් ඩිවලොපර්ට දෙනවා කියලා කිව්වා ඒගොල්ලෝ මේ ඒක ඉතින් හොඳ අවස්ථාවක්නේ එතකොට ඇප්ලිකේෂන් ලියන අයට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් අපි ලියනකොට අර ඒගොල්ලෝ SMS ඒ වගේ මේ සර්විසස් පාවිච්චි කරන්න තර්ඩ් පාටි එකකට අමාරු වෙන ගෙලින්ම ගිහිල්ලා දැන් ඒගොල්ලන්ගේ ඇතුළේදී ඇප් එක දාන හින්දා ඒවත් දෙනවා කියලා කියනවා ඒගොල්ලෝ. ඒක ටූල් කිට් එකක් තියෙනවා, සිමුලේටර්ස් තියෙනවා වෙනම කියලා. ඉතින් හොඳ අවස්ථාවක් අපි පෝස්ට් එක දානකොට තව ලින්ක් ටිකක් එහෙම දාමු ඒකට නේ.
ඔව්. ඊට පස්සේ අර අමුතු ප්‍රශ්නයක් තියෙනවා නේ.
මේ අර රිකෝසිව් පේමන්ට් එක ගැනද? ඒක නේ බුද්ධ ගහන්නේ.
ඊළඟ ප්‍රශ්න ගාලේ ඔව් මේ AIM
authorized.net
මේ ඒක අදාළ තියෙනවද
කියලා authorized.net කියන්නේ බුද්ධික ඇත්තටම payment processing company එකක් බුද්ධික ඒ කියන්නේ ඇත්තටම තුන්වෙනි පාර්ට් third party එකකට credit card payment ගන්න පාවිච්චි කරන්න පුළුවන් payment gate එකක් කියෝ නිවැරදි
two checkout
වගේ එකක් recursive payment කියලා කියන්නේ බුද්ධික ඔයාට ඕනනම් credit card එක එකපාරක් දුන්නාට පස්සේ මාස්පතාය කෙනෙක්ගෙන් සල්ලි ගන්න ඔය ක්‍රමයට තමයි රිකර්සිව් කියන්නේ. ඇත්තටම මන් දන්න තරමින් නම් ඔතරයිස් නෙට් එක රිකර්සිව් පේමන්ට් සපෝටඩ්. හැබැයි ඒක කොයි විදිහටද ටූ චෙක් අවුට් වල නම් ඇත්තටම ඒ කියන්නේ රිකර්සිව් පේමන්ට් එක ඉස්සලා ක්‍රියේට් කරලා තිබ්බට පස්සේ සබ්මිට් කරාම ඒ ID එකත් එක්ක ඒ පේමන්ට් එක රිකර්සිව් එකක් හැටියට අරගෙන එයා බිල් කරනවා ඔටෝමැටිකලි.
මේ චැට් එකේ
ඒගොල්ලන්ගේ මේ ඩිමෝස් තියෙනවනේ කරන හැටි දාලා.
ඔව් හැබැයි ඇත්තටම ටූ චෙක් අවුට් කියන්නේ ඔතරයිස් නෙට් වලට 100% කම්පැටිබල් ඒ කියන්නේ පැරමීටර් පාස් වෙන ඒවා පවා කම්පැටිබල් එකක් තමයි. ඒක නිසා දෙකම එක සමාන විය යුතුයි. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවට ඔතරයිස් නෙට් නැති හින්දා කොහොමද කියලා මට කියන්න ටිකක් අමාරුයි.
කලින්ග මේ චැට් එකේ අහනවා iOS 4 ගැන මොකද කියන්නේ කියලා.
මොනා කියන්නේ ඉතින් අප්ඩේට් කරා මගේ ඩේටා ටික ඔක්කොම නැතුව ගියා. ඊට පස්සේ ඉතින් බෑකප් එකෙන් රිස්ටෝ කරන්න ගියාම මොකුත් නැහැ ඒත්. ඉතින් අලුතෙන් සෙටින් ටික ඔක්කොම දාලා හොඳේලට Google එක කන්ටැක්ට් සින්ක්‍රයිස් කරලා තිබ්බේ ඉතින් ඒ ටික ආවා. SMS ටික ඔක්කොම නැහැ. නෝට් තිබ්බේ ඒවා එකක්වත් නැහැ. ඉතින් ඔහොම තමයි iOS 4. අනේ අම්මපා.
අනේ හොඳමාර සිංහල මේ ෆොන්ට් එකක් තියෙන එක තමයි හොඳ එකට
තියෙන්නේ. iOS 4 වල තියෙන එකම හොඳේ තමයි ඉතින් මේ සිංහල තියෙනවා.
SMS ටික නැති වුණාට සිංහල තියෙනවා. ඒ ඇතිනේ.
ඔව් අනිත් එක නම් ඉතින් වැඩියක් තමයිනේ ඇප්ලිකේෂන් හදන්න ගියත් ඒක එක විදිහකට වැඩ කරනවා. ඔව්.
ඇපල් ගැන නම් කතා කරන්න එපා. කොහේ බැලුවත් ඇපල්මයි දැන් තියෙන්නේ. කා වෙලාද?
මේ ඊළඟට තියෙන මෙහෙම අහලා තියෙන මේ අහලා තියෙන්නේ අපෙන් නලින් අහලා තියෙන්නේ මේ එයාගේ යාළුවෙක් software company එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවලු. එයාගේ මේ email password එක අරගෙනලු වෙන කෙනෙක්
help desk එක
කෙනෙක් ඔව් help desk එක වැඩ කරන කෙනෙක් මේ යානෝ ඒවා හැක් කරන්නේ කොහමද ඒ විදිහට ඒවයින් ආරක්ෂා වෙන්නේ කොහමද විශේෂයෙන් මේ ඉන්ටර්නෙට් කැෆේ වල මේ password හොරගම් කරනකොට key logger වගේ දාලා තියෙනවද නැද්ද කියලා බලාගන්නේ කොහමද ඔම කියලා ප්‍රශ්න ටිකක් අහලා තියෙනවලින්
key logger දාලා තියෙනවද කියලා බලන්න ක්‍රමයක් නැහැ හොඳම වෙලේ තමයි කැෆේ වලට නොයා ඉන්නේ මගේ නම් අංක එක කියන්නේ නොහැ ඉන්න ඊට වඩා හොඳයි නැත්නම්
තමන්ගේ
ලැප්ටොප් එකක් අරගෙන තියෙනවා නම් අරන් ගිහලා පාවිච්චි කරන්න මං කියන්නේ ඒක තමයි හොඳම වැඩේ help desk වල ඉන්න අය කරන්නේ email මොන හරි support එකේ ප්‍රශ්නයක් ගියාම අර මනුස්සයගෙන් password එක මොකද්ද කියලා අහනවනේ ඒක ඉතින් hack කරන්න crack කරන්න දැනගෙන ඉන්න ඕනේ නැහැ ඉතින් මේ මනුස්සයාට password එක වඩාද ඉතින් password එක ලියා ගත්තාම ඒක දන්නවා හොඳ වැඩේ තමයි හෙල්ප් ඩෙස්ක් කරාමයට පාස්වර්ඩ් දෙනා නම් දුන්නට පස්සේ පාස්වර්ඩ් එක මාරු කරන්න.
ඒක මේ කැෆේ වලට එම ගියාම පුළුවන් තරම් අර පාස්වර්ඩ් ගන්නකොට ඔන් ස්ක්‍රීන් කීබෝඩ් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි.
ඔව් ඒ දිනේ වැඩක් නැහැ බුද්ධි දැන් අලුතෙන් තියෙන කීලොගර්ස් වල ඒවත් පෙන්නන
ඉවෙන්ට් එක ගන්නකොට
ඔව් ඇප්ලිකේෂන් නේ මොකද්ද සිලෙක්ට් කරලා තිබ්බේ ඒක ක්ලික් කරේ මොනවාද කියලා ඔක්කොම පෙන්නන.
ඊට පස්සේ චාමර අහලා තියෙනවා ප්‍රශ්න වලක් පළවෙනි ගහ තියෙන්නේ සර්වර් එඩිෂන් එකක තියෙන විශේෂත්වය මොකක්ද කියලා. එයා මොකද්ද කියලා කියලා නැහැ හරියට හැබැයි මොන සර්වර් එඩිෂන් එකක්ද කියලා.
අපි හිතමු මේක මේ OS එක කියලානේ. ගොඩක් ඉතින් OS desktop OS එකයි සර්වර් එඩිෂන් එකයි ඉතින් තියෙන වෙනසක් තමයි මේ মালටි ප්‍රොසෙසර් ලොකු ගොඩක් ලොකු RAM එක වැඩ කරන්න පුළුවන් ඊළඟට
hard disk
ඒ වගේ මේ සපෝට් කරනවා මේ බෑකප් වලට ඒ වගේ වෙනස්කම් තමයි කලින්ක තියෙන්නේ මේ
ගොඩක් يعني
ඊට අමතරව ඉතින් foreground processor වලට වඩා background processor වලට priority වැඩි වෙනවා ඒ වගේ දේවල් තමයි තියෙන. අනික ඉතින් ගොඩක් වෙලා server කියලා කියන්නේ සාමාන්‍යයෙන් computer app පාවිච්චි කරනට අවශ්‍ය කරන මේ email internet ඒ වගේ දේවල් වලට වඩා web servers ඊට පස්සේ DNS අරම මේ වගේ server environment එකට ඕන application services include කරලා ඉන්නේ තමයි ගොඩක් වෙලාට ඒව optimize කරලා ඉන්නේ.
ඔව්. ඒක Windows OS වල නම් ඉතින් server වලටත් අර desktop experience කියලා වෙනම අර feature වගේ එනවනේ. කෙලි මේක desktop විදියට වැඩ කරගන්නත් පුළුවන් ඕන්න.
ඔව් දැන් අලුතෙන් දැන් Windows 2008 වගේ ඒවා ඇත්තටම මේ බෑ minimal installation එකක් දාන්න පුළුවන් මේ UI එකක් නැතුව බුද්ධික.
ඔව්.
දාලා ඕන්නම් install කරන්න බලන්න Linux වගේ.
ඊළඟට යහලා තිනවා මේ කොහොමද Ubuntu වලදී
server ගැනම කතා කරමු ඉන්න ඉතින් පොඩ්ඩක් මේකත් කතා කරමු බුද්ධික. අපේ OS අපේ office එකේ අපි පොඩ්ඩක් මාරුණා දැන් Windows 2008 එක කර ඉස්සර terminal server වලට දැන් ඉන්නේ remote desktop services කියලානේ.
ඔව්.
අපි word එතකොට ඔය මේ share word excel ඒ වගේ office packages ටිකට අමතරව visio project වගේවා අපි බුද්ධික මේ remote applications වලට setup කරගත්ත බල කොහොමද කියලා. එතකොට ඇත්තටම app එක run install කරන්න දෙයක් නැහැ client එක පැත්තේ දුවන්නේ server එකේ. නමුත් local app එකක් හැටියට තමයි පේන්නේ. double click කරලා icon එක open කරාම.
ඔව් මේ performance
ගොඩක් හොඳයි වගේ බුද්ධික. හැබැයි පාවිච්චි කරන gigabit ethernet උඩ සර්වර්ස් උත්ින් ටිකක් එච්චර ගොඩක් අටිය ලොග්ුන්නේ නැහැ. ඉතින් license එක බලනකොට ගොඩක් ලාභයි බුද්ධික ඒක.
නැත්නම් citrix වගේ එකක් නේ පාවිච්චි කරන්නේ
ඉස්සර ඕක. citrix එතකොට ඉතින් citrix ගොඩක් license වලට ගෙවන්න වෙනවනේ බුද්ධික. දැන් ඉතින් අර terminal server වල තිබ්බ ප්‍රශ්නේ terminal එකට log වෙලා application එකේ website එකෙන් run වෙන්නේ. දැන් මේක ඇත්තටම මේ app එකට අපේ local drives පාව map වෙනවා. printers පාව. එතකොට ඉතින් ගොඩක් අර license cost ගොඩක් අඩු කරගන්න පුළුවන්.
ඉලසහර තියෙන්නේ Ubuntu වලදී hard disk එකක් manually partition කරගන්න
ඕනේ. Ubuntu වල තියෙනවා මේ partition manager එකක්. ඒකෙන් පුළුවන් disk manager එකට ගිහිල්ලා partition සදාගන්න.
එයාගේ ප්‍රශ්න කියන්නේ ටිකක් අමාරු අර SMS language එකෙන් ගහලා
තියෙනවා. මේ ඒක මේ තව chat එකේ අහනවා මොකද්ද මේ අර Windows 2008 R2 SQL R2 එහෙම කියලා ඉන්නේ. R2 කියන්නේ මොකද්ද කියලා අහනවා.
මේක ඉතින් Microsoft ලාගේ නමක් තමයි. Release 2 කියන එක තමයි ඒගොල්ලෝ එකෙන් අදහස් කරන්න හදන්නේ මයිද.
ඔව් ගොඩක් වෙලාවට අර ඒක එන්නේ මේ දැන් සාමාන්‍ය සර්විස් පැක් කෙනකොට අර වට patches ඔය වගේ අලුත් features පොඩ්ඩනේ ඉන්නේ සර්විස් පැක් වල. හැබැයි R2 එකක් එක්ක එනකොට තව features එහෙම එනවා වැඩි. අර ඊළඟ ඒ කියන්නේ 2008 ඉඳලා 2010 එන්නේ නැතුව R2 එනවා කියන්නේ සර්විස් පැක් වලින් කවර් කරපු නැතුව අලුත් ෆීචර් සෙට් එකකුත් එක්ක තමයි R2 එඩිෂන් එක
එන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් Windows 2008 R2 එකේදී 32 version එක ඒගොල්ලෝ අයින් කළා. 32 bit නැහැ. 64 විතරයි.
මෙයාගේ තුන්වෙනි ප්‍රශ්න තියෙන්නේ Nokia N73 phone එකලු තියෙන යාට. එයා ඒකෙන් තමයිලු ඉන්ටර්නෙට් යන්නේ මේ PC එකට ගහලා. නෑ PC එකට ගහන්නේ මේ. එයා ඒකෙන් තමයි ඉන්ටර්නෙට් යන්නේ. ඒ වෙලෙට එයාගේ phone calls එන්නේලු. කොහම දහනම් ෆෝන් කෝල්ස් වලට ආන්සර් කරන්නේ මේ වෙලෙට. එහෙම එකක් වෙන්න පුළුවන්ද?
මේ කෝල් නම් එන්න ඕනේ මේ වෙලාවට නේ. මේ net connect වුණාට.
නෑ බුද්ධික සමහර ෆෝන් වල මොබයිල් එකේ ඉන්ටර්නෙට් කනෙක් වෙලා ඉන්නකොට කෝල්ස් එන්නේ නෑ.
ඒ කියන්නේ සෙටින් එකක් වත් නැද්ද?
නෑ සෙටින් එකක් නෑ බුද්ධික. ඒක ඇත්තටම හිතන්නේ 4 අර GPRS classes තියෙනවනේ.
ඔව්.
ඒ සයික එක class එකකදී වෙන්නේ ඇත්තටම data communicate වෙන වෙලාවට voice ඒ කියන්නේ call එක ඇත්තටම එන්නේ නෑ.
ඔව්.
ඒකට ඉතින් ඒක ෆෝන් එකේ limitation නෑ නේද?
ඒ කියන්නේ
ඒක ඉතින් මෙහෙම ප්‍රශ්න තියෙන කෝල් එක ආවත් ඩේටා එක ඩිස්කනෙක්ට් වෙනවා ගොඩක් වෙලාවට.
ගොඩක් සාමාන්‍ය පාවිච්චි කරන වෙන්නේ අර සෙෂන් එක සස්පෙන්ඩ් වෙලා එන කෝල් එකට මාරු වෙනවා ඉවර වුණාට පස්සේ ඇක්ටිවේට් වෙනවා.
ඔව්.
එහෙමනේ මේ
හරි. මගේ ඒ ප්‍රශ්න නම් අමාරු වෙන්නේ එතකොට.
හතරවෙනි ප්‍රශ්නේ අහලා තින්නේ මේ මොනවද සොෆ්ට්වෙයාර්ස් තියෙන්නේ කියලා මේ පාස්වර්ඩ් ඩීක්‍රිප්ට් කරන්න පුළුවන් යා. ප්‍රී සොෆ්ට්වෙයාර්ස් කියලා. ඉතින් ඒක ඉතින් එන්ක්‍රිප්ට් කරන එක අනුව තමයි. ඉතින් එහෙම සොෆ්ට්වෙයාර් ඩීක්‍රිප්ට් කරන්න පුළුවන් කියලා ඒව නම් ඉතින් එහෙම නැහැ නේද?
එහෙම දුත් වැඩක් නැති වෙනවානේ.
ඔව් يعني එන්ක්‍රිප්ට් කරනවා නම් අක්කර ඇල්ගොරිතම් එකකින්
ඒකේ
ඒ වගේකින් තමයි ඩීක්‍රිප්ට් කරගන්න ඕන. ඒත් ඉතින් අර ඩීක්‍රිප්ට් කරන්න බැරි වෙන්නම දැන් අර MD5 වගේ එකකට හෑෂ් එකකට ගත්තොත් එහෙම මේ ඩීක්‍රිප්ට් කරගන්නත් බෑනේ ඒ වෙනකොට. එහෙම වුණත් ඉතින් කරන්න බෑ. ඒකමයි මැච් කරන්න තමයි වෙන්නේ.
ඔව්.
දැන් සහලා තියෙනවා බුද්ධි කවර තියෙනවා
මේ. ඇතර මේ චාමරගේ මේ ප්‍රශ්නේ කියව ගන්න හරි අමාරුයි මේ.
මොකද SMS භාෂාවෙන්
තමයි ගහන්නේ. ඊමේල් එකකින් හරි කන්ටැක්ට් ෆෝම් එකේ හරි දාලා දෙන්නේ. ඒකට SMS ලියනවා වගේ තමයි ලියලා දෙන්නේ.
හරි අමාරුයි කියවන්න. ඒක අතාලා ඊළඟට යමුද පොඩ්ඩක් කියනකම් අහලා තිනවා ෆ්‍රී හැකින් සොෆ්ට්වෙයාර් මොනවද කියලා අහලා තිනවා හැකින් කියන්නේ මොකද්ද කියලා අහලා තිනවා
හැකින් සොෆ්ට්වෙයාර් මොනවද කියලා අහන හැකින් ඊට පස්සේ අහන හැකින් කියන්නේ මොකද්ද කියලා
ඒක තේරෙති
මාර ප්‍රශ්න එහන්නේ
නෑ යාට දැන් ඒක කරගන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැති වුණත් කොහොමද හැක් කරන්න
ඕනේ මේ අර අර අපි හැමදාම කියනවානේ මේ ගොඩක් කම්පියුටර් වලට ආපු ගමන් හැමෝගෙම ලොකුම කතාව තමයි හැක් කරන එක
ඔව් සමහර ඒක මාකටිං වලට පාවිච්චි කරනවා
ටෙක් කතා ඉදින්ට ඕ වගේ ප්‍රශ්නයක් අහන්න කලින් අර ටෙක් කතා රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන් කියවලා යවුවා නම් අරනේ
අපි හැකින් ක්‍රැකින් සහ වෙන ඒ සම්බන්ධ දේවල් වලට අනුබල දෙන්නේ නැත
ඔව් හැකින් කියන්නේ මෙහෙමයි අර ඒක කාටවත් මේ කරදරයක් වෙන්නේ නැති වෙන්න අපි කියනවානේ ෆීචර්ස් හැක් කරනවා ඒ වගේ කියනවානේ මොකක් හරි ගැජට් එකක් ගත්තාම මේක හැක් කරනවා ඒ වගේ කියලා
කරනවා කියන්නේ නිකන් තියෙන දේෙන් බක් කර දෙයක් කරලා වෙනස් කරනවා වගේනේ
වෙනස් කරනවා ඒක මොඩිෆයි කරගන්න ඒ කියන්නේ වෙන පර්පස් එකකට හදා ගන්නවා ඒ වගේ ඉතින් ගොඩක් තේරුමක් තියෙනවා ඉතින් ඔව් මේ එක එක විදිහට ඉතින් ගොඩක් කට්ටිය අර තාම අර හැක් කිව්වහම ඉතින් අර මුලින් එන්නේ ඒකේ නරක තේරුම තමයි ඉතින් මුලින් හිතට එන්නේ.
හොරෙන් පාස්වර්ඩ් එකක් ගන්න හැටි, කාගේ හරි account එකකට හොරෙන් ring කරන හැටි හරි එහෙම. ඒ වගේ තේරුමත් අය ගොඩක් අය හිතන්නේ හැකින් කිව්වා.
ඔව්. මේ අද අපි දැන් පැයක් විතර ගියානේ program එක.
ඔව්. අදට ටටා කියමු නේද?
ඔව් ඒක තමයි. තව ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා. දැන් ඊළඟ ඉවරදීවත් බලමු අල්ලගන්නේ. දැන් තව කට්ටිය ආවම ලබන සතිය මේ පුළුවන්නේ තිල්නේම ආවම
ඔව් අද බුද්ධික 110ක් විතර අපේ රේඩියෝ එකේ හිටියා ඒක කට්ටිය අපි නතු පහළු
ඒකනේ මේ කාලෙකට පස්සේනේ
එහෙනම් ඉතින් හැමෝටම බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලේටයට සුබ සතියක් තවත් කාලෙකින් හම්බුයි
එහෙනම් ඉතින් ලබන සතිය හම්බුයි සුබ සතිය
සුබද
දැන් තරන් ඉඳන් ඉන්නවනේ
අපි කල්පනාත් කරානේ ටෙක් කතා 2.0 කියලා පටන් ගන්න හරි ගියේ නෑ
ගොච්චර දේවල් කල්පනා කරලා ඉඳින්නේ හරි එහෙනම් හැමෝටම බයි කිව්වා
බයි